ගරු රංජිත් සියඹලා පිටිය ගරු ඇමතුමා, ඔබතුමාට මිනිත්තු 39 කාලයක් තියෙනවා.
විනාඩි කීයද සභාපතිතුමිය?
39 කාලයක් තියෙනවා.
දිවා භෝජනේ නෑද නේ?
නෑ.
විවේකය. ගරු සභාපතිතුමියනි, ඉතාම වැදගත් අවස්ථාවක කෙරෙන විවාදයකට රජ වෙනුවෙන් පළවෙනි කතාව කරන්න ලැබීම මිතුර වැදගත් කියලා. විශේෂයෙන්ම අපේ රට කාලයක තිස්සේ ද්විත්ව හිගයකට මුහුණ දීලා තිබුණා ගරු සභාපතිතුමියනි. මොකද ද්විත්ව හිගය කියන්නේ එක පැත්තකින් ණය ගැනීම නිසා ඇතිවන පීඩනය, අනිත් පැත්තෙන් ගෙවුම් ශේෂ හිගය. අපේ අපනයන වෙළඳාම සහ ආනයන වෙළඳාම අතර විශේෂයෙන් ඇතිවන වෙනසත් එක්ක අපි ද්විත්ව හිගයකට කාලාන්තරයක් තිස්සේ මුහුණ දීලා තිබුණා. විශේෂයෙන් මේ ගෙවුම් ශේෂ හිගය අපේ ආදායමත් වියදමත් අතර වෙනසත් එක්ක දිනෙන් දින පුළුල් වීමක් අපි දැක්කා. අපි මේ සඳහා ගරු සභාපතිතුමියනි, ණය ගැනීම තමයි අපි බොහෝ විට මේකට ප්‍රතිකාරය හැටියට අපි ක්‍රියාත්මක කරේ. දිනෙන් දින ණය තෝගේ අපි වැඩි වුණා. මේ කාගේ කාලෙත් මේක සිද්ධ වුණා ගරු සභාපතිතුමියනි. අපි බොහෝ විට මේ ණයවලින් කළේ විදේශ ණයවලින් යටිතල පහසුකම් දිනුවොත්. මේක මම කියන්නේ ගරු සභාපතිතුමියනි අවශ්‍ය නැහැ කියලා. අවශ්‍යයි. හැබැයි යටිතල පහසුකම් දිනුවෙන් සභාපතිතුමියනි ක්ෂණික විනිමය ඉපෙීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා දිගු කාලීන ආයෝජන. මෙන්න මේක අපි දිගින් දිගටම කරගෙන ආවා. අපේ ණය තොගය විදේශ විනිමය ඉපෙීමකින් ක්ෂණික ඉපෙීමක් නැති විශාල වත්කම් ප්‍රමාණයක් බවට පත් වුණා. මහා මාර්ග වෙන්න පුළුවන්, තවත් ඉදිකිරීම වෙන්න පුළුවන්, ගොඩනැගිලි වෙන්න පුළුවන්, වරායවල් වෙන්න පුළුවන්. මෙන්න මේ අර්බුදයට අපි මුහුණ දුන්න එක පැත්තකින් අපේ ණය තොගය සැබෑවට අපිට අවශ්‍ය ඩොලර් රුපියලා දෙනවද කියන එක, විදේශ විනිමය රුපියලා දෙනවද කියන එක ගරු සභාපතිතුමියනි, 2018-19-20 වෙනකොට මේ තිබිච්ච ද්විත්ව හිගයට දැඩි බලපෑමක් ඇති වෙන කාරණා රාශියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. දේශපාලන අර්බුදය, සහරාන් ප්‍රහාරය, ඒ තුළින් ඇතිවෙච්චි සංචාර කර්මාන්තය ආදී බිඳ වැටීම්, කොවිඩ් වසංගතය, ඊට සමගාමීව ආපු අසමත් වූ ආර්ථිකමය තීරණ, අසමත් වූ මේ අපි දැන් පුන පුනා කතා කරන විශාල බදු සහනයක් ලබා දීම, ඒ වගේම ක්ෂණිකව අපි පොහොර ප්‍රතිපත්තිය වෙනස් කිරීම, මෙවත් එක්ක අපි අපේ තිබිච්ච ප්‍රශ්නය අර්බුදයක් දක්වා වර්ධනය වුණා ගරු සභාපතිතුමියනි. මෙන්න මේ වෙලාව වෙනකොට මොකද අපි හැම විටකම අපේ මේ ණය තොගේ කළමනාකරණය කරගත්තේ වැඩි ප්‍රමාණයක් නැවතත් ණය ආරම්භයක ගෙවලා. ඒක මේ කවුරුත් කළා. හැබැයි මෙන්න මේ තත්ත්වයට එනකොට ගරු සභාපතිතුමියනි, මේක එක පැත්තකින් අපි දිගින් දිගටම ආපු මේක ආර්ථික විද්‍යානුකූල කරුණු කීපයක් කිව්වොත් මේ අපේ ප්‍රාථමික ගිණුමේ හිගය දිගින් දිගටම වැඩි වුණා. රාජ්‍ය ආදායමෙන් ණය සහ පොලීනෝන වියදම් ටික අඩු කරපුවාම එන වෙනස දිගින් දිගටම අපි වැඩි වුණා. අපි ඒ ගැන සැලකිලිමත් වුණේ නැහැ. ජංගම ගිණුමත් එහෙමයි. ජංගම ගිණුම කියලා විදේශ ලැබීම් සහ ගෙවීම් අතර වෙනස, මේක ගිණුම් තුනකට බෙදෙන වෙළඳ ගිණුම ආනයන අපනයන වලින්, සේවා වලින් ලැබෙන ඒවා සහ ගෙවීම් ප්‍රේෂණ වලින් අපිට අපේ වැඩ කරන අපේ විදේශන් වල වැඩ කරන සහෝදරවරුන්ගේ අපිට ලැබෙන දේ සහ අපින් යන දේ. ඉතින් මේවා හිගියත් දිගින් දිගට වැඩි වුණා. ප්‍රාථමික ගිණුමත් විදේශ පොලි ගෙවීම් ප්‍රමාණය සැදුම්ලත් අපිට විදේශ පොලි ලැබීම් ඉතාම අල්ප ඇත්තේම නැහැ. මෙන්න මේ සියල්ලේම හිගයත් එක්ක අපි දැවැන්ත ඩොලර් හිගයකට මුහුණ දුන්න ගරු සභාපතිතුමියනි. දැන් මේ කියන මේ 2020 වගේ එනකොට අපි හිටපු තැනගෙන මේ ණය පිළිබඳ වර්ගීකරණය කරන ආයතන, රේටින්ස් ආයතන මේ ණය අපිට ලබා දෙන්නන්ට කියන්න පටන් ගත්තා ලංකාවට ණය දෙන එක අවදානම් කියලා. ඒ අවදානම වරින් වර ඔවුන් විවිධාකාරයෙන් එහි තියෙන බැරෑරුම්කම වැඩි කරා විවිධ ප්‍රකාශත් එක්ක. දැන් අපිට අන්න අපිට අර්බුදය මත වුණා. අපිට ණයත් නැහැ, ණය ලබා ගන්න විදිහකුත් නැහැ. අර පැත්තෙන් ගෙවුම් ශේෂය හිගය. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අපි අපේ රටේ 150ක් ද්‍රව්‍ය ඍජු ආනයනය හැටියට ගෙන්නනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දැවැන්ත හිගයක් ගරු සභාපතිතුමිනි. අනිත් පැත්තෙන් ණය ගෙවීමට බැරි බැරෑරුම් වාතාවරණයක් අපිට සිද්ධ වුණා 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා. අපිට කියන්න අපි විදේශ ණය තාවකාලික ගෙවීම නතර කරනවා. අපිට වැටෙන්න තිබුණ ගැඹුරුම අඩියෙන් එක අඩියක් විතරක් උඩින් තියන අපි කිව්වා. තව එකාඩියයි අපිට තිබුණේ සද්ද නැතුව නොගෙවයින්ද. එතෙන්ට ගියේ නැහැ මහ බැංකුව. ඊට කලින් දැනුම් දුන්නා අපිට තාවකාලිකව ගෙවන්න බෑ කියන එක ගරු සභාපතිතුමියනි. දැන් මේ මහ බැංකුව පසුගියදා ඉදිරිපත් කළා මේ රටේ 2022 ආර්ථික තත්ත්වය 2022 ඍණ 7.8යි. පළවෙනි කාර්තුවේ ඍණ 1.6යි. දෙවෙනි කාර්තුවේ ඍණ 8.4යි. තුන්වෙනි කාර්තුවේ 11.8යි. හතරවෙනි කාර්තුවේ 12.4යි. ඒ කියන්නේ 2021 අවසාන කාර්තුව ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වලට වඩා 2022 ඒ මාස තුනේ අපේ රටේ සාරලව කිව්ව සමස්ත නිෂ්පාදනය 8න් එකක් අඩු වෙලා තියෙනවා. මේක ඉතාමත් බැරෑරුම් තත්ත්වයක්. මෙන්න මේ භයානක තත්ත්වයක් එක්ක තමයි අපි මේ කියන අර්බුදයට මුහුණ දුන්නේ. මේකත් එක්ක විශාල දේශපාලන අස්ථාවර භාවයක්, ජනතාව තුළ ඇතිවෙච්චි දේශපා ආර්ථිකමය පීඩන බාණ්ඩ හිගය, විශාල දේශපාලන අස්ථාවර භාවයක් නිර්මාණය කරා. ඔබතුමීට මතක ඇති තෙල් පෝලිං වල දිග, ගෑස් පෝලිං වල තරම, පොහොර නැති ගොවියාගේ ආවේගය, ඖෂධ නැති රෝගියා පත්වුණු තැන, මේ සියල්ල අපිට දැන් අපි සමහර වෙලාවට මේව අමතක කරලා කතා කරනවා ගරු සභාපතිතුමනි. මෙන්න මේ වෙලාවේ තමයි අර ජනාධිපතිතුමා කතා කරා වාගේ මේ රටේ මේ අද සුවිශාල අද කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඉන්න රටේ ඉන්න ඔක්කොම ආර්ථික විද්‍යාඥයෝ ටික විපක්ෂ නායකතුමා වටේ ගොනු වෙලා ඉන්නවා කියලා. මෙන්න මේ කණ්ඩායමට ආරාධනා කරා මේ රට බාරගන්න. මේ දැන් කියලා පළාත් පාර්ලිමේන්තුවරයක් හරි නැත්නම් මේ මහමැතිවරණයක් හරි ජනාධිපතිවරණය කියන කෙනා එච්චර කියවුනේ නැහැ. හැබැයි මේ දෙක ගැනම කිව්වා. මේවා පවත්වන්නේ බලය ගන්නනේ. හැබැයි බන්දේශයක් මත තියලා දෙන්න හැදුවා මේ බලය. මේ කියන ආර්ථික විද්‍යාඥයෝ සියලු දෙනාට. ඇයි ගත්තේ නැත්තේ? 12.4ක ඍණ ආර්ථිකයක් යද්දි මේකට බය වුණා ගරු සභාපතිතුමනි. හැබැයි මේක කවුරු හෝ බාර නොගත්තා නම් මේ 12.4 අද කීයක් වෙයිද මේ පළමු කාර්තුවේ? මේ 12.4 කියන්නේ ගිය දෙසැම්බර් වෙනකොට. ජනවාරි, පෙබරවාරි, මාර්තු තුනේ යනවා නම් මේක 120%කට. මේ රටේ ජනතාවට එදිනදා ජීවිතේ ගෙදර බත් මුට්ටිය උස්සගෙන යන තැනටපත් වෙනවා මේ රට. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. මේ සුවිශේෂී නායකයා මේ රට බාරගත්ත නිසා මේ සියලු අභියෝගයට මුහුණ දීලා අද ඒ 12.4ට ගිය එක අපි කියනවා මේ අවුරුද්ද අපිට 3%ක ඍණ ආර්ථිකයක පවත්වා ගන්න පුළුවන් කියලා. ඒක අපිට අමතක කරන්න හොඳ නැහැ. හැබැයි අද අපි මේ මුකුත්ම නැතුව අපි කියනවා අර ශේෂ්ත්‍රයට අමාරුයි, අර ශේෂ්ත්‍රයට අමාරු, ඔක්කොටම අමාරුයි. 12.4ක ඍණ ආර්ථිකයක් යනකොට කාටද අමාරු නැත්තේ? හැම කෙනෙක් මේ රටේ ඉන්න ප්‍රකෝටිපතියගේ ඉඳලා මේ රටේ ඉන්න අන්ත දිළිඳු සහෝදරයා දක්වා මේක බලපානවා. සාමාන්‍ය අපි කියනවා දැන් 12.4ක් කියන්නේ නිෂ්පාදනයෙන් 8.1ක් අඩු වෙලා සාපේක්ෂව. මේ සමහර ශේෂ්ත්‍රයක මේ 8න් 1 කියන එක සමහර ශේෂ්ත්‍රවල 50%ක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගන්න සංචාරක ශේෂ්ත්‍රයේ 2018 23 ලක්ෂයක් ආපු එක 2021 අවසාන වෙනකොට කීයයිද? ලක්ෂ 2යි ආවේ. 23,02,000 අඩු වෙලා තිබුණා. ඒ ශේෂ්ත්‍රයට ඇති වෙන බලපෑම ගැන මේ ඇඟිලි දික්කල වැඩක් නැහැ. මෙන්න මේ පීඩනේ අර වැල් පාලමෙන් එගොඩ කරලා තියෙන මෙන්න මේ කණ්ඩායම ගරු සභාපතිතුමියනි. අදේ මිනිස්සු අමාරුයි, ප්‍රශ්නයක් තියෙනවා, පීඩනයක් තියෙනවා. හැබැයි ජීවත් වෙනවා. අර කියන මම කිව්ව තැනට ඇවිල්ලා ආහාර මංකොල්ලට එන්න ඉස්සෙල්ලා මෙරට නවත්තගත්තා. බෙහෙත් නැතුව මිනිස්සු මැරි වැටෙන්න ඉස්සෙල්ලා මේක නවත්තගත්තා. ආහාර නැතුව මිනිස්සු මැරි වැටෙන්න ඉස්සෙල්ලා මේක නවත්තගත්තා. අන්න ඒක ගැන එතන ඉඳගෙන තමයි අපි ගරු සභාපතිතුමනි මේ ව්‍යායාම ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් අදත් අපි කියනවා මේවට සහන දෙන්න සහන. හැබැයි දැන් මේ 12.4ක ඍණ ආර්ථිකයක් පහු කරලා මාස 3 තමයි අපි ගත කරන්නේ. ජනවාරි, පෙබරවාරි, දැන් මාර්තු. මේක එකපාරට ප්‍රාතිහාරයක් පාලා මේ 12.4 ධන ආර්ථිකයක් වෙනවද? නැහැ. අපි දැනුත් අවම වශයෙන් ගණනය කළා නැහැ. හැබැයි මේ 12.4 අවම වශයෙන් 10%කට ඍණ 10%කට කිට්ටු ගානක අපි ඉන්නේ. එහෙම ආර්ථිකයේ ඉඳගෙන තමයි අපේ රටේ විපක්ෂය, අපේ රටේ සමහර මේ වෘත්තීය සමිති, සමහර කණ්ඩායම් මේ මහා විරෝධතා ගොඩනගෙන වේදිකාවක් කරගෙන තියෙන්නේ. මේ 10%කට ආසන්න වෙච්චි ආසන්න විය යුතු ඒක උපකල්පනයක් ඌ ආර්ථිකයේ ඉඳගෙන තමයි මේ විවිධාකාර නාඩගම් කරන්නේ ගරු සභාපතිතුමනි. ඒ නිසා අපිට ගරු සභාපතිතුමියනි මම මට අවශ්‍ය වුණා ඔබතුමියගෙන් මේ පැහැදිලි කිරීම රාශියක්. ඔබතුමිය මට දුන්නේ නැහැ. මේ රටට ඉතාම වැදගත් පැහැදිලි කිරීම රාශියක්. ඒ නිසා මගේ කතාවටත් බාධා නොවන පරිදි ඔබතුමිය කටයුතු කරන්න.
ඔබතුමා ඔබතුමාට ඊළඟට කතා කරන්න තියෙනවා මේ අවස්ථාවේදී මේ පැහැදිලි කිරීම කරන්න කාලය පිළිබඳව
ගැටලුවක් තියෙනවා. මේක වැදගත් කතාවක් මේකට අවස්ථාව දෙන්න එතුමාට පස්සේ කතා කරන්න කියන්නේ.
දැන් පොයින්ට් වඩ මේ මුලාසනේ මන්ත්‍රීතුමනි දැන් මෙතුමා දිගින් දිගටම විපක්ෂයට චෝදනා කරනවා. එතුමා යහපාලන ආණ්ඩුවේටත් මහින්දගාව ඉඳලා අවිල ඔහොම කරලා තමයි පැනලා ගියේ ඊට පස්සේ.
හරිද? කරු සභාපතිතුමනි. එතුමා මේ වරප්‍රසාද ප්‍රශ්නයක්වත් මේවා මොකක්වත් දන්නේ නැහැ. ඒ නිසා මේ රීති ප්‍රශ්නයක්වත් එතුමා රීති ප්‍රශ්නයයි වරප්‍රසාදයයි පාර්ලිමේන්තු න්‍යායයි සියල්ලම පටලවාගෙන විපක්ෂය මෙන්න මේ භූමිකාව තමයි ගරු සභාපතිතුමනි මේ රටේ විපක්ෂය රඟපාන්නේ. මේ භූමිකාව මේ කතාව අහගෙන ඉන්නත් බෑ. විපක්ෂයේ දින අඩුපාඩු පෙන්වා දීම මගේ වගකීමක්. ගරු දැන් අපි කිව්වා ගරු සභාපතිතුමනි මේ අපිට දැන් මෙතන කතා වුණා මේ IMF සහයෝගය ගන්න අපිට ගිය කාලය. අපි 16 වතාවක් ගියා මේ 17 වෙනි වතාව. හැබැයි ගරු සභාපතිතුමනි මේ 16 වතාවෙම අපි ගියේ බුන්වතර රටක් හැටියට නෙමෙයි. අපිට අපි අවදානම දැකලා කලින් ගියා. මේක ඊට වඩා හුඟක් වෙනස්. අපිට යන්න තිබුණේ අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා. අපි යන්නතෝ ඉඳලා ණය ගෙවන්න අපිට බෑ කියලා තමයි අපි ගියේ. ඒ නිසා අපිට මහා අභියෝගයක් ආවා සභාපතිතුමනි මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එක කාර්ය මණ්ඩල එකඟතාවය ලැබුණාට පස්සේ අපිට ඇතිවෙච්ච අභියෝගය තමයි අපි විසින් මේ අපේ ද්විපාර්ශ්වික ණය අහිමියෝ සාකච්ඡා කරලා මේ ප්‍රතිවෝගතකරණයට ඔවුන්ගේ කැමැත්ත ගන්න. ඒක පහසු වැඩක් නෙවෙයි. ඒක සම්පූර්ණ ගෞරවය අපි මුදල් අමාත්‍යවරයා රාජ්‍ය නායකයාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ප්‍රදානය කරන්න ඕනේ. දැඩි වෙහෙස මෙතුමාලා දන්නේ නැහැ ඒ සඳහා වූ වෙහෙස. එවැනි තත්ත්වයකට පත් වූ රටකට මේ මාස 6ක වයස කාලයක් තුළ මේ තැනට ආව කියන්නේ අපේ ජයග්‍රහණයක්. මේක පිළිගන්න විපක්ෂ මං හිතන්නේ අපේ මෙතුමාණන් ඒක මේ ආර්ථික විද්‍යාව දන්න කෙනෙක් ඒක කවදාවත් ඒක නැහැ කියන්නේ නැහැ. අපි මේ තත්ත්වය ඇති කරගත්තා. ඒ නිසා තමයි මිනිස්සු මේකට සන්තෝෂ වුණේ. අර කියන සියලු කණ්ඩායම් වලට මෙතන එකපාරට හිට අපිට සල්ලි බෙදන්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපි වැටිලා හිටපු මහා ආර්ථික ආගාධයෙන් අපි පළවෙනි පඩිය තියන්න අද සූදානම්. ඒක මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙනවා ගරු සභාපතිතුමනි. අපිට දැන් අද වෙනකොට පළවෙනි වාරිකය ඩොලර් මිලියන 330ක් විතර අද ලැබිලා තියෙනවා. මේ සැරේ විශේෂයක් තියෙනවා. මොකද IMF එක දැන් අනම්මශීලී නම්මේ නැහැ. අපි ඔවුන් එක්ක කතා කරලා නැහැ. එහෙම නැහැ. මේ හැම කරුණක් ගැනම නැවත විවාද කරා. හොඳ උදාහරණයක් තියෙනවා. මේ 16 වතාවෙම ගරු සභාපතිතුමනි IMF එක දෙන මුදල් මහා බැංකුවේ ගිණුමට පමණයි. මහා බැංකුවේ ඩොලර් ගිණුමට. අපිට ඒවා යොදා ගන්න බෑ රටේ අවශ්‍යතාවයට. හැබැයි මේ සැරේ මොකක්ද උනේ වෙනස? මේ සැරේ ලැබෙන මුදල් අපිට පුළුවන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්ගේ ගිණුමට එවලේම මාරු කරගන්න. ඩොලර් හෝ රුපියල් වලින්. ඇයි ඒ? පළවෙනි කාරණාව හැටියට මේ අද දකිනවා අපි කිව්වා ඔවුන් දැක්කා ඔවුන් පිළිගත්තා. පළවෙනි කාරණාව තමයි මේ රටේ අසහනයටපත් මේ ජනතාව විශේෂයෙන්ම දිලිඳු සහ අවදානමට ලක්වියයි කණ්ඩායම් වලට සහන සැලසීම. ඉතින් ඒක කවුද නම්විශීලීභාවය ඒ තැනට මේ එකඟතාවය අරගෙන ආවේ? රජය නෙවෙයිද? මේ රජයේ බලධාරීන් මේ රටේ නිලධාරීන් මේක කතා අපි කිව්වා 30 ලක්ෂයක් ජනතාව ජීවත් වෙන්න අපෙන් උදව් ඉල්ලනවා. අපි ඔවුන් ගැන මේ දවස්වල සංගණනයක් කරගෙන යනවා. ඒ නිසා තමයි පළවෙනි වතාවට IMF සංවිධානය අපිට ඉඩ දුන්නේ මේ ගෙවුන් සේසෙයිගේ පමණක් විසඳන්න නෙවෙයි. මේ මුදල් අපිට අවශ්‍ය නම් මහා භාණ්ඩාගාරයට ගන්න. මේව අවශ්‍ය පරිදි අපේ තියෙන අනුපිළිවෙලවන් පිළිගත්තා. මේ සමහර අය කතා කරනවා මේ ඡන්දෙට මුදල් ලැබුණායි. ඡන්දෙ නෙවෙයි, ඊට වඩා හුඟක් වැදගත් දේවල්. රටේ ලොකු ප්‍රමුඛතාවයක්. ඒක තමයි මේ සමහර අය දන්නේ නැති. දැන් මේ කොච්චරක් ඍණ යනවද මේ වෙලාව කියලා දන්නේ නැහැ. ඇයි අර තිබිච්ච 60% ගණන්තිය පොලින් ටික නැහැ. අර මහා බඩු හිගේ නැහැ. ගොවියට නොමිලේ ගිහිල්ලා පොහොර ටික දෙනවා. ඒ නිසා මේක තේරෙන්නේ නැහැ. හැබැයි ඒක දැඩි වියදම් කළමනාකරණයක් කළා සභාපතිතුමනි. අපි ඒක නවත්තගත්තේ. අන්නේ වියදම් කළමනාකරණය IMF සංවිධානයත් පිළිගත්තා. ඒ නිසා තමයි ඔවුන් පළවෙනි වතාවට අපි ඉඩ දුන්නේ මහා භාණ්ඩාගාරයට මේ මුදල් ලබා ගැනීම සඳහා. ඉතින් දැන් අපි ගත්තොත් ගරු සභාපතිතුමනි මේ ප්‍රධාන කාරණා කීපයක්. අපි බොහෝ විට මේ IMF එකේ එකඟතාවයන් ගැන මේ සභාවෙත් මට මතකයි අනවශ්‍ය තරම් මහා බියකරු චිත්‍රයක් නිර්මාණය කළා. මේක මෙහෙමයි අරමයි මේ. නමුත් මේ මොනවද අපි කියලා තියෙන ප්‍රධාන කාරණා කීපයක් ගත්තොත් ගරු සභාපතිතුමනි විධිවිධාන යටතේ සහාය දැක්වන ප්‍රතිසංස්කරණ වැඩසටහන් දැන් ප්‍රධාන කරන හතරක් මේක මේ කළමනාකාර අධ්‍යක්ෂකවරිය කිව් අපිට මුලින්. දිල්ලිඳු ජනතාව අත් නොහැර ඔවුන් වෙනුවෙන් වැඩ පිළිවෙලා. මොකද මේ කියන්නේ මේක අපේ අපේ අපිට අවශ්‍යතාවයක් නැද්ද මේ රටේ? අර 37 ලක්ෂයක් පවුල් රටේ ඉන්නේ පවුල් 58 ලක්ෂයක්. 37 ලක්ෂයක් මිනිස්සු ඉල්ලනවා අපිට ජීවත් වෙන්න උදව් කරන්න. ඉතින් මේ කියන්නේ ඒක දිල්ලිඳු ජනතාව අත් නොහැර ඔවුන් වෙනුවෙන් වැඩ පිළිවෙලා. අපි ඒකට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. ඊළඟ රටේ බැංකු ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යන්න. මේක අවශ්‍ය නැද්ද? දූෂණ පිටු දැකීමේ කටයුතු ඉදිරියට. මේ දැන් නැවත නැවත කිව්වා ඒ ගැන අවධානය යොමු ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කිව්වා මේ අධිකරණ අමාත්‍යතුමා ඉතා ඉක්මනින් ඒ පිළිබඳ වැඩ පිළිවෙල ඉදිරිපත්. මේ එකඟතාවල පුන පුනා තියෙනවා දූෂණ පිටු දැකීම ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම. ඒක පැහැදිලිව ඒ වගේම බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම. අපි දැක්කා ගරු සභාපතිතුමනි අපේ දළ ජාතික නිෂ්පාදනය සාපේක්ෂව 108.3 ආදායම. වියදම 19.9යි. කොහෙන්ද මේක පුරවන්නේ? දැන් අපිට ඉස්සරහ සල්ලි අච්චු ගහලා මේ උද්දමනේ වැඩි කරන්න බෑ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ අපි කවුරුත් පිළිගන්න අවශ්‍යයි. බදු ආදායම වැඩි කරන්න ඕනේ. හැබැයි වැඩි කරන්න කියලා දැන් විපක්ෂ නායකතුමා අහනවා ඇයි එහෙනම් අර උපේන විට ගෙවීමෙන් වූ බිලියන 100 මේ වෙනස් කරගන්නේ නැත්තේ? ඒතර කාගෙන්ද අපි මේ ලක්ෂයට වැඩි ආදායම් ගන්නයි කියනොත් අපි බද්දක් ගන්න නැත්තම් යෝජනා කරන්නේ කාගෙන්ද මේ ආදායම ගන්න? අපි බිලියන 100 අඩු කරන්න අපිට පුළුවන්. හැබැයි බිලියන 100 අපි කාගෙන්ද ඒ වෙනුවට ගන්න? ඔබතුමා මං කිව්වට පස්සේ කතා කරන්න. දැන් ඔබතුමාලගේ සම්ප්‍රදායක් තිබුණානේ ගරු මැතිතුමා, ඔබතුමා සම්ප්‍රදායක් තිබුණා විපක්ෂ නායකතුමා මට කියන්න අවශ්‍ය වැදගත්ම කාරණා ටිකක් කියන්න එතුමා ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මගේ කතාවටත් ඔබතුමා බාධා කරන්න එපා. ඔබතුමාගේ කතාවේදී ඔබතුමා අවශ්‍ය ටික කියන්න. ඒ සම්ප්‍රදාය කැඩුණා මෙතන. මොකද මට අවශ්‍ය වුණා සභාපතිතුමනි ඉතාම වැදගත් කාරණා කිව්වත් එතුමා ඉදිරිපත් කරා කියන්න. ඒකට මට ඉඩක් හරියට ලැබුණේ නැහැ. ඒ නිසා අපි මේ සම්ප්‍රදාය නැතුව අද කතා කරමු. ඔබතුමාගේ කතාවලදී කාරණා කියන්න ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම දැන් අර ඊයේ IMF සංවිධානයේම මාධ්‍ය සාකච්ඡාව තියලා තරුණ රාශියක් ඉදිරිපත් කරා. මේක අපේ රටට ඉතාම වැදගත්. එක හැටියට කියනවා රාජ්‍ය සහතික කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂක දැලක්. රාජ්‍ය මූල්‍ය ආයතනයක ප්‍රතිසංස්කරණ සහ පිරිවැය ප්‍රතිසාධන පදනම් කරගත් බලශක්ති මිලකරණය සමගින් අභිලාෂකාමී ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාවයක්. ඉතින් මේ අපිට අවශ්‍ය ඇති දේවල් අපේ මිනිස්සු ටික ආරක්ෂා කරගන්න අවශ්‍යයි. අපේ ආයතන ලාභ පාඩු රාජ්‍ය ආයතන ලාභ පාඩු නොලබන තැනක පවත්වා ගැනීම අවශ්‍යයි. රජයේ මෙහෙයුම් වල ස්ථාවර මූල්‍යකරණය සාර්ථක කිරීම සඳහා ණය ප්‍රතිවූහගත කිරීමක් ඇතුළු රාජ්‍ය ණයවල තිරසරභාවය. මේක අපිට ඉතාමත් වැදගත්. මේ රාජ්‍ය ණය තිරසරභාවය කියන එක ගරු සභාපතිතුමියනි අපි දල දේශීය නිෂ්පාදන සාපේක්ෂව මේ වෙනකොට අපේ ණය ප්‍රමාණය 128යි. වර්ෂයේ අපේ මුළු දල ජාතික නිෂ්පාදන 100 නම් අපි 128ක් ණය වෙලා තියෙනවා. මෙන්න මේක 195 දක්වා පල්ලෙහාට ගේන්න තමයි ඔවුන් කියන්නේ කාලයක් තිස්සේ. ඉතින් අපි මේක කරගත්ත යුතු නැද්ද? ඒක IMF සංවිධානයේ බල කිරීමක්ද අපේ අවශ්‍යතාවයද? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අපේ මහා දැවැන්ත දරා ගන්න බැරි ණය ප්‍රමාණය අපි අඩු කරගත යුතුයි. ඒක මේ අපි කවුරුවත් අපිට බලෙන් ඇඟට දාන බිල්ලෙක් නෙවෙයි. මේක අපේ අවශ්‍යතාවය. ඒක අපි පැහැදිලි කරගන්න. ඒ වගේම උද්දමන බර ලිහිල් කිරීම සඳහා විශේෂයෙන් දුප්පත් මත මේ උද්දමන බර ලිහිල් කිරීම. මේ මොකද්ද කියන්නේ? ආහාර උද්දමනේ 95% ගියා. එදා වේල හොයාගන්න ජනතාවට මේක ප්‍රශ්නයක්. මේ ආහාර උද්දමනය කියලාගෙන ආහාර සඳහා භාවිතා කරන පැසට ඇතිවන මිල වැඩිවීම විශේෂයෙන් සහල් එළවලු මේ වගේ අත්‍යවශ්‍ය දේවල් 95%කින් වැඩි වුණා කියන්නේ ගිය අවුරුද්දට වැඩිය දෙගුණකින් මේක වැඩි වුණා. ඉතින් මේක අඩු කරගන්න මේ වැඩපිළිවෙලේ ප්‍රධාන කාරණාවක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය ආයතනේ අපිත් එක්ක කතා කරනවා. මේක ඒගොල්ලන්ගේ කොන්දේසියක්ද අපි කළ යුතු දෙයක්ද? ඒකයි ප්‍රශ්නේ තියෙන ගරු සභාපති. මේක අපේ ප්‍රධාන වගකීමක්. ඉතින් මේක අපි මෙන්න මේ වගේ දේවල් ගැන තමයි අපි මේ නැවත නැවත පුන පුනා බිය උපදින සුළු විදිහට කරුණු දක්වන්නේ. ආර්ථික වර්ධනයට සහාය වීමේදී මූල්‍යංශයට එහි ප්‍රධාන කාර්යභාරය ඉටු කළ හැකි බව සාර්ථක කිරීම සඳහා මූල්‍යංශයේ ස්ථායිතාවය ආරක්ෂා කිරීම. මේක අවශ්‍ය නැද්ද? අපේ මූල්‍ය ස්ථායිතාවය තමයි රටක අවශ්‍ය. මෙන්න ප්‍රධාන කරුණ අංක 5 පුන පුනා කියනවා දූෂණ අවධානම් ආමන්ත්‍රණය කිරීම සහ වර්ධන ඉහළ නැගීම ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ. මේ IMF සංවිධානය සමග අපි ඇතිකරගත්ත එකඟතාවයේ තියෙන ප්‍රධාන කරුණු අතරින් එකක් දූෂණ අවධානම් අවම කිරීම. ඉතින් මේක ගැන අපිට විවාදයක් තියෙනවද ගරු මේ සභාපතිතුමියනි? ඒ වගේම විශේෂයෙන්ම ඉලක්ක ගණනාවක් තියෙනවා. මේ ඉලක්ක අපි බලමු හොඳ නැද්ද කියලා. අපි ආර්ථික වර්ධන ඍණ ආර්ථික වර්ධන වේගයක ඉන්නවා. මේ අවුරුද්දේ 2023 අපි හිතනවා මේ අවුරුද්දේ අපිට ඍණ 3ක තියාගන්න පුළුවන් කියලා. දැන් මේ අපේ එකඟතාවල අපි දෙපාර්ශ්ව එකඟතාවල තියෙනවා. අපි 2024 ධන 1.5කට යමු, 2025 2.6කට යමු, 2026 ධන 3කට යමු කියලා. ඉතින් මේක IMF සංවිධානයේ අවශ්‍යතාවයේද අපේ අවශ්‍යතාවයේද? මේ රට අපි උඩට ගෙනියන්න අවශ්‍යයි ගරු සභාපතිතුමියනි. ඒ වගේම උද්දමනය දැන් මේ අවුරුද්දේ සාමාන්‍ය උද්දමනය මේ අවුරුද්දේ අවසාන වෙනකල් වූ කාල සීමාව තුළ 128.5ක පවතිවී කියලා විශ්වාස කරනවා. මුළු වර්ෂය තුළම සාමාන්‍ය ඒක යෝජනා කරනවා. 2024 අපි 8.7කට ගෙනියමු. ඒක අපි 25දී 5.6කට යමු. 26 5.2කට යමු. ඉතින් මේක අවශ්‍ය අපිටද ඒගොල්ලන්ටද? ඒකයි ප්‍රශ්න දීන සභාපතිතුමනි. දැන් රාජ්‍ය ආදායම මේ අවුරුද්දේ අපි කියනවා 8.3යි කියලා. මේ සංවිධානයේ අපි වැඩපිළිවෙලක් හදනවා 2023 111කට යමු කියලා. 2024 113.3කට, 2025 114.9කට, 2026 115කට, දළ ජාතික නිෂ්පාදනයේ 115කට. අන්න එදාට අපිට පුළුවන් මේ අපේ තියෙන ප්‍රාථමික ගිණුමේ හිගේ නැතුව සාර්ථක විදිහට අපේ ආර්ථික ඉදිරියට ගෙනියන්න. මේක අවශ්‍ය මේ රටේ අපිටද වෙනත් සංවිධානයකට කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම මේ රාජ්‍ය ණය ප්‍රමාණය මම කිව්වා මේ අවුරුද්ද යනකොට අපි 100ට පසුගිය අවුරුද්ද 128.1යි. මේ යෝජනාව අපි වැඩපිළිවෙල තියෙන්නේ මේ අවුරුද්ද 111.2යි, 24දී 108.5යි, 25දී 107.8යි, 26දී 106.8යි. තවත් වර්ෂ කිහිපයක් ඇතුළත මේක 95%ක දළ ජාතික නිෂ්පාදිත වඩා අඩු තැනකට මුළු ණය ප්‍රමාණය අරගෙන එන්න. ඒ වගේම අපේ අපනයනය දැන් ඩොලර් මිලියන 2023දී 13,666යි. යෝජනාව වර්ෂෙන් වර්ෂේ වැඩි වෙලා 2026 වෙනකොට 16,065ක් කරන්න. කාටද මේ අවශ්‍යතාවය? මේ රටේ අපිට. දැන් ජංගම ගිණුමේ හිගය 1.6යි 2023දී. මේ 1.6 ක්‍රමයෙන් 1.4 දක්වා අඩු කරන්න. මේක අපේ රටේ අවශ්‍යතාවය. ඒ වගේම අපේ සංචිත අපි 2022දී ඩොලර් මිලියන 462කට අපේ සංචිත අඩු වුණා. ඒ කියන්නේ බිලියන 0.5කට වඩා අඩු වුණා අපේ රටේ සංචිත ප්‍රමාණය ගරු මේ සභාපතිතුමනි. මේක අපි දැන් කියනවා ඩොලර් බිලියන 2.2කට දැන් ඇවිල්ලා කියලා. මේක යෝජනා කරන්න මේ වර්ෂය තුළ 2.9ක් කරන්න, ඊළඟ වර්ෂය තුළ 4.6ක් කරන්න, ඊළඟ වර්ෂය තුළ 8.5ක් කරන්න. 2026 වෙද්දී ඩොලර් බිලියන 10ක සංචිතයක්. මේ කාගේ අවශ්‍යතාවද? කවුද මේ ශක්තිමත් වෙන්නේ? ශ්‍රී ලංකාව. අපි මේ වැටලා තිබුණු රට ශක්තිමත් කරන වැඩපිළිවෙලක් එක තමයි අපි මේ ඉස්සරහට යන්නේ ගරු සභාපතිතුමියනි. හැබැයි අපි මේකෙදි තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. මේක මේ ඉතාම පහසු අපි මේ පැරණි විදිහටම අපේ සංකල්ප ක්‍රියාත්මක කරමින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. අපිට තියෙනවා මේ සඳහා වූ සුවිශේෂ ඉලක්ක ගණනාවක්. අපි 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමග එකඟතා ඇති කරගත්තා. අපි හැම සැරේම අර මේ ඔවුන්ගේ යෝජනා ඔවුන්ගේ මඟ පෙන්වීම බොහොම කෙටි කාලයකින් අමතක කරලා දැම්මා. අමතක කළා. කවුද රැවටුනේ? අපිම රැවටුණා. අපිම රැවටිලා දැන් මේ තැනට ආපුවාම අපි බංකොලොත් ආර්ථිකයත් මේ සතුටෙන් කියන වචනයක් නෙවෙයි. එතනට ආපුවාම දැන් අපි දෙගොල්ලන්ටම සිද්ධ වුණා නෑ අපි මේ සැරේ හරියට යමු කියන්නේ. මේ සැරේ අපිට හරියට යන්න වෙනවා. අන්න එතෙන්දී අපේ ඔය ජනප්‍රිය දේවලින් ටිකක් එහාට, අපි සාම්ප්‍රදායික හිතපු සමහර දේවලින් ටිකක් එහාට අපි හැමදාම කිව්වා අපි රාජ්‍ය දේපළ ආරක්ෂා කරනවා. හැම වර්ෂයකම රුපියල් බිලියන 500ක් විතර වේදන් කළා. අපි ආයතන 500ක් විතර ආරක්ෂා කරනවා. ආරක්ෂා කරලා අපි සතුටු වෙනවා. අපි මේක රැක්කා. අපි සාම්ප්‍රදායික දැක්ම. හැබැයි 2022 අවසාන වෙනකොට අපේ දරුවෝ මම දැක්ක සංගණනයක් සරවණ මුත්තු පදරමෙන් කරපු අවුරුදු 18 ඉඳලා 29 වෙනකල් දරුවන්ගෙන් අහපුවාම මොකද්ද රටකට යන්නද මොකද්ද කල්පනාව? ඔව් අහුවෙන රටකට යන්න ලෑස්තියි කියලා කියනවා 85%. මේ රටේ තරුණ පරම්පරාව අපි රැකගෙන තියෙනවා. මේ රටේ සම්පත්, මේ සම්පත් කියන්නේ මේ අජීවී මේ භෞතික ගොඩනැගිලි ඒ වගේ දේවල්ද? මේ රටේ දරුවෝ කියනවා නම් 85%ක් අපි මේ රට ඇරලා යනවා කොහාට හරි කමක් නැහැ කියලා. අපි මොකද්ද රැකගෙන තියෙන්නේ ගරු සභාපතිතුමනි? මෙන්න මේ සාම්ප්‍රදායික සංකල්ප ඉවත් කරලා අපි අලුත් ලෝකෙත් එක්ක බැඳෙන්න මේ යෝජනාත් එක්ක අපිට ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. රජයක් රජයේ වගකීම ව්‍යාපාර කරන එකද ව්‍යාපාර නියාමනය කරලා එවන් නිසි පරිදි බදු මුදලක් අරගෙන ජනතාව මත බර නොපොටා මේක ඉදිරියට යන එකද? ලෝක රටවල් එහෙමයි යන්නේ ගරු සභාපතිතුමනි. අපි මේවත් එක්ක මේව සමහර විට අපේ සමාජයට කියනකොට ලොකු අභියෝග වේවි. හැබැයි අන්න එදාට තමයි විපක්ෂයටත් තියෙන මේවා සභාය තත්ත්වය මෙරටේ ජනතාව එක්ක කතා කරන එක. මාධ්‍ය සහෝදරින්ටත් තියෙන මේ සභාය තත්ත්වය. මොකද අපි අවුරුදු 75 ක ඉඳලා සාම්ප්‍රදායිකව හිටපු දේවල් එක්ක මේවා යම් යම් ගැටීම් එනවා. යම් යම් අලුත් දේවල් එනවා. මේවා අපි වෙනස් කරගත යුතුයි. මේ මේ ජයග්‍රහණය මේ ඉලක්ක වලට යන්න නම් ගරු මේ සභාපතිතුමනි. ඉතින් මම ඒ වගේම දැක්ක අද විශේෂයක් මේ මේ 16 වතාවම ගරු සභාපතිතුමනි ඔය කියන ආකාරයේ මේ ගිවිසුම් එළියට දැම්මේ නැහැ කොහෙවත්. මේ ගිවිසුම් කතා කරෙත් නැහැ. මම මට මතකයි 2001 ගිවිසුම මම අහපුවාම නියෝජ්‍ය මුදල් අමතිවරයා විදිහට 2004-2010 හිටපු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. අද අපෙන් අහනවා මේ මේක ඇයි ඔබේ කිව්වේ නැත්තේ කියලා. නෑ අද පළවෙනි වතාවට ජනාධිපතිවරයා ලැබුණු දවසේම මම හිතන විපක්ෂයේ යම් අපහසුතාවයකට පත් වුණා දන්නේ නෑ. පාර්ලිමේ අපිට ඊයේ ලැබිලා අද පාර්ලිමේන්තුවට දාලා කියනවා මේක විවාද කරන්න. එළිපිට කතා මම හංගන්න අපිට කිසි දෙයක් නෑ සභාපතිතුමනි. කතා කරලා කියනවා මේක අනුමත කරලා දෙන්න. ඉතින් පුළුවන් නේද මේක දින වැඩි පෙන්නලා දෙන්න. කැමති නම් බහුතරයක් අරගෙන මේක අනුමත නොකර ඉන්න. පස්සේ යන්නේ අපිට අපි දැක්කා මේ වෙලාවේ අපිට ආයක හොඳම මග මේ අර්බුදයෙන් නිදහස් වෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශත් එක්ක ඔවුන්ගේ එකඟතාවය එක්ක මේ ගමන යන එක. ඉතින් මෙන්න මේ අපි ඉදිරිපත් කරා. හොඳ නැත්තම් කරුණාකරලා පෙන්වලා දෙන්න. මේ සභාවේ පරාජය කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ජනතාව හැබැයි මේක දිහා බොහොම දැස් දල්වාගෙන බලා ඉන්නවා. මේ මේ විපක්ෂය පෙන්වා දෙන කරුණු මොකද මම දැක්කා අද විපක්ෂ නායකතුමා මේ දැම එතුමා කිව්වා සිගරට් එකෙන් 20% බදු. මම ඉතා පැහැදිලිව එතුමාට කියනවා අභියෝගයක් කරනවා. මම කැමති මම එතුමාට ගරු කරනවා. නමුත් සිගරට් එකෙන් 75% අපි බදු ගහනවා. අපි එහෙම මේ අපිට ගහන්න පුළුවන් හැම තැනටම බදු බදු දාලා එළලා තමයි සභාපතිතුමනි අපි මේ පෞද්ගලික බදු වලට යන්නේ. දැන් අපි මේ ඒ වාගේ ශ්‍රේෂ්ඨයන් එකක්වත් අතහැරලා නැහැ. තමයි ඒ වාගේ කාරණා තුලින් මොකද මම පුදුම වෙන්නේ නැහැ. දැන් විපක්ෂ නායකතුමා මේ දන්නේ නැහැ මේ මේ රටේ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ කවුද කියලා. කැබිනට් මණ්ඩලය කියන්නේ ප්‍රධාන විධායකය. ඒ විධායකය ඉන්නේ කවුද කියලා දන්නේ නැහැ. මට කියනවා කැබිනට් එකේ වගකීම් මට ගන්නලු. ඒ නිසා මම පුදුම වෙන්නේ නැහැ මේ සිගරට් එකේ බද්ද 120යි කියලා කියන එකට. ඒ නිසා මේක පෙන්වන්න කියලා මම කියනවා. මොකද අපි ඒක ඉතා පැහැදිලිව මේ රටේ බදු ප්‍රති මගේ ඔබතුමිය මන්දියා බලන්න වෙලාව
නැහැ. ඕඩර් ප්ලීස්. අපේ මුලසනේට ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා පැමිණෙනවා.
සභාපතිතුමනි මම මේ කිය කාවේ මේ අපි මේ ඉලක්කයට යන්න අපිට දැන් අවුරුදු 4ක් තුල තමයි මේ මේ සම්පූර්ණ ණය මුදල මේක ණය මුදලක් ලැබෙන්නේ 8 වතාවකට. අපි අපිට සාමාන්‍ය 100%කට ආසන්න පොලියකුත් මේකට ගෙවන්න වෙනවා. මේ සියල්ල අපි ජනතාව එක්ක කතා කරගත යුතුයි. ඒ වගේම මේන් අපිට ලැබෙන්නේ මේ මොකද දෙනෙක් අහනවා අපි ඩොලර් බිලියන අපි අපේ ණය ප්‍රමාණය ගත්තොත් අපි තියනවා ඩොලර් බිලියන මුළු රාජ්‍ය ණය බැලුවොත් ඩොලර් බිලියන ඩොලර් වලින් ගත්තොත් රුපියල් ණය ටිකත් එකතු කරලා ඩොලර් බිලියන 83ක් විතර ණය ප්‍රමාණයක්. විදේශ ණය තියෙනවා ඩොලර් බිලියන 41ක් විතර. දේශීය 42ක්. ඉතින් මේ 2.9ක් අවුරුදු 4ක් තිස්සේ අරගෙන මොකද කරන්න කියලා සභාපති. මේක තමයි අපිට ලැබුණු මහා තහවුරුව. අපි අප්‍රේල් මාසේ 22 වෙනිදා රටකට වැටෙන්න පුළුවන් ජාත්‍යන්තර වශයෙන්. අපි විශාල වශයෙන් ණය ගනුදෙනු කරපු රටක්. විශාල වශයෙන් ආනයන අපරයන මත රැඳුණු රටක්. එවැනි රටකට කරන්න පුළුවන් අවාසනාවන්තම ප්‍රකාශය අපිට කරන්න සිද්ධ වුණා. ඒක නොකරා නම් අපිට ඊටත් එහා පල්ලෙහාට යන්න වෙනවා. අන්න එතනින් එහාට යන්න නැවතත් ශ්‍රී ලංකාව විශ්වාසවන්ත ජාත්‍යන්තර ගනුදෙනු සඳහා විශ්වාසවන්ත රටක් ඔවුන් නියම ක්‍රමවේදයට අසමක් ක්‍රමවේදයන් තුළින් නියම ක්‍රමවේදයට අවතීර්ණ වී ඇත ඔවුන් සමග කටයුතු කරන්න කියන පණිවිඩය තමයි මේ ඩොලර් බිලියන 3ට වැඩි අපිට වටින්නේ අන්න ඒක ගන්න තමයි මේ මාස ගණනාවක් තිස්සේ දැවන්ත ව්‍යායාමයක යෙදෙන්න රජයට සිද්ධ වුණේ කියන එක තමයි ඉතාම වැදගත්. දැන් මේකේ මෙවර අපිට ලැබිලා තියෙනවා 100%ට 395ක් අපේ කෝටා එක හැටියට ඩොලර් බිලියන 2.9ක් යද්දි 187.5කට වඩා කෝටා එක වැඩියෙන් ගන්නව නම් අපිට අමතර පොලියක් දරන්න වෙනවා වියදමක් 102ක. ඉතින් මේක ගෙවන්න පටන් ගන්න වෙන්නේ වර්ෂ 4 මාර්කින් විතර අවුරුදු දෙපාරක්. ඉතින් මේක තමයි මේකේ සත්‍ය තත්වය සභාපතිතුමනි. මට කොච්චරක් වෙලාව තියෙනවද? අපි මේ වෙලාවේ ජනතාව එක්ක කතා කරන්න තියෙන වැදගත්ම දේ සභාපතිතුමනි, යම් කෙනෙක් කියන්න පුළුවන් දැන් මේක ලැබුණු වහාම හෙට ඉඳන් දැන් මම දැක්කා විපක්ෂ නායකතුමා කියනවා මේක ලැබුණා දැන් ඡන්දේ කරන්න බිලියන 10ක් දෙන්නලු. එවැනි තර්කවලට යෑමට අවස්ථාවක් නෙවෙයි මේක. අපි වැටුනේ ආර්ථික වශයෙන් වැටෙන්න පුළුවන් ගැඹුරුම ආගාධයට ගරු සභාපතිතුමනි. එතන ඉඳන් උඩට යන්නයි අපි සූදානම. ඒ නිසා අපිට මේකත් එක්ක මේ ක්‍රීඩා කරන්න පුළුවන් ආර්ථිකයක නෙවෙයි අපි ඉන්නේ. අපිට ඊට වඩා එහා ගිය පුළුල් දැක්මක් ඇතුව අපේ මේ සුවිශේෂී වියදම් කළමනාකරණය නිසි පරිදිම පවත්වාගෙන ගියොත් තමයි අපිට මේ කටයුත්තට යන්න පුළුවන්. ඒ වගේම දැන් අපි ඊළඟ වාරිකය අපිට මේගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ ජූනි මාසේ. ජූනි මාසේ වෙනකල් අපිට තියෙන සුවිශේෂී ඉලක්කයක් මේ ඉලක්ක ආරක්ෂා කරගන්න අපි ඔක්කොම එකට බැඳෙන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි කල්පනා කරොත් මේක මේ වෙලාව තමයි ඇත්තටම විපක්ෂයකට වගකීමකින් තොරව හැසිරෙනවා නම් විපක්ෂයකට හොඳම වෙලාව. මොකද අපි මෙතෙක් කරගෙන ආපු සාම්ප්‍රදායික බොහෝ දේවල් එක්ක මේ අපි දෙන එකඟතාවයන් ගැටෙන්න පුළුවන්. මේ රාජ්‍ය දේපල කටයුත්ත වෙන්න පුළුවන්, බදුකරණය වෙන්න පුළුවන්, තවත් මේ දූෂණ මර්ධනය වෙන්න පුළුවන්. මේ ඔක්කොම අපි අවුරුදු 75ක් 30 සාම්ප්‍රදායිකව අඩු වැඩි වශයෙන් මේ කණ්ඩායම් කරගෙන ආපු දේවල්. මේ උබෙන් උත්සාහ කරේ බොහෝ විට ජනතා කැමැත්ත ගන්න ඉතා සරලව. මේ IMF යුසුම් අපිට කිසිම විටක හරියට ක්‍රියාත්මක කරන්න බැරි වුණේ ගරු සභාපතිතුමනි. අපේ රටේ ඡන්ද තියෙනවා ගණනාවක්. ජනාධිපතිවරණය වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න පුළුවන්, පළාත් සභා වෙන්න පුළුවන්, පළාත් පාලන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමූපකාර්ය මැතිවරණය වෙන්න පුළුවන්. අපි ඔක්කොටම ඇඟිලි ගහනවනේ, ඔය ඔක්කොටම මැදිහත් වෙනවනේ. මේ අවමංගලධාර සමිතියකටත් අපි දේශපාලන වශයෙන් මැදිහත් වෙනවා. ඉතින් මෙන්න මේ ඔක්කොමත් එක්ක අපි කොයි වෙලාවකවත් නිවැරදි තීන්දු ගන්න කැමති නැහැ. නිවැරදි කියන එකට වඩා අපි අවධානය යොමු කරන්නේ ගරු සභාපතිතුමනි ජනප්‍රිය තීන්දුව කියන එකට. අපි හැමදාම මේ අපි වෙනුවෙන් ඇති කරගත්ත එකඟතාව වෙනුත් අපි වෙනස් කළා විශේෂයෙන්ම ජනප්‍රිය තීන්දුව සඳහා. ඒ නිසා තමයි අපිට සිද්ධ වුණේ 16 වතාවක් ගිහිල්ලත් 17 වෙනි වතාවටත් මේ ණය ගෙවාගත නොහැකි කණ්ඩායමක් හැටියට මේ සංවිධාන ඉදිරියට යන්න. දැන් අපි මේකෙන් අනිවාර්යෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි. මේ රටේ පක්ෂ විපක්ෂ සමස්ත ජනතාව මේ අපි ඇති කරගත්ත එකඟතාව මම අර මුලින් පෙන්නලා දුන්න එකඟතාව ගරු සභාපතිතුමනි කිසි විටකත් මේ IMF සංවිධානයට අවශ්‍ය දේවල් නෙවෙයි. වුණ අපිට මඟ පෙන්නනවා. මෙන්න මේකයි හොඳ. මෙන්න මේ ක්‍රමයට ගියොත් ඔබතුමාලාට ගොඩ යන්න පුළුවන්. ඉතින් අපි ඒක සාකච්ඡා කරලා තමයි බාරගන්නේ. දැන් අර උපේන විට ගෙවීම කියන එකේදී අපි බොහෝ විට උත්සාහ කරා. මොකද අපේ රටේ හැටියට අපි දන්නවා මේ අපි උත්සාහ කරා 150,000 විතර මේ සීමාව තියාගන්න පුළුවන්ද කියලා. හැබැයි ඒ සීමාව තියාගත්තා නම් අපි බලාපොරොත්තු වෙන මේ ආදායම අනුපාතය අපිට යන්න බෑ. ආයෙත් අපි 8.5 නම් ඉන්නේ දළ ජාතික නිෂ්පාදනය සාපේක්ෂව. එහෙනම් අපි ආයෙසරයක් මුදල් මුද්‍රණය කරන්න ඕනේ. ආයෙසරයක් අපිට කෑ ගන්න සිද්ධ වෙනවා මේ බඩු බිල 100%ක් ඉහළ ගියා කියලා. ආයෙසරයක් අපිට සාමාන්‍ය උද්දමනේ 70%කට ගෙඩියා ගන්න වෙනවා. ආයෙසරයක් රට ඇතුලේ මුදල් නැතුව අපිට ගෙවා ගන්න බැරි වෙනවා. ආයෙත් අර තෙල් පොලිම යනවා. ඉතින් මෙන්න මේවා පිළිබඳ අපි මේ ආගාධයෙන් ගොඩේම සඳහා පළවෙනි පඩිය තිබ්බා. අපි ඉනිමග හොයාගත්තා. එච්චරයි. මේක තමයි අපිට බොහෝ නගින්න පඩි තියෙනවා. මෙන්න මේ සඳහා සභාපතිතුමනි අපි අතර ඒක තමයි ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මුතුමාලට විපක්ෂයට පැහැදිලි ආරාධනාවක් කරේ. මෙතෙක් නොවූ විරු වැඩ මේ IMF ත් එක්ක ගහපු ගිවිසුම් කවදාවත් මෙහෙම පාර්ලිමේන්තුවේ දාම ඉදිරිපත් කරලා එවලෙම විවාදයකට සූදානම් කරලා එකඟතාවය ලබා දෙන්න කියලා එහෙම විවෘතභාවයක් මේ රටේ තිබිලා නැහැ. අපි බලන්න ඕනේ මේ රටේ කෙලිච්ච දේවල් වලට සාපේක්ෂව ගරු සභාපතිතුන් හැම දෙයක්ම එහෙම නැත්නම් එකපාර්ට නිරපේක්ෂව දෙයක් කතා කරලා වැඩක් නැහැ. සාපේක්ෂව මේ රටේ තවත් නායකයෝ හිටියා. මේ රටේ 16 වතාවක් IMF ලෝන්ස් ගත්තා. ඒ එක වතාවක සිද්ධ නොවිච්ච විවෘතභාවයකින් යනකොට අපි ඒක දිහා වඩාත් හොඳ හැකින් සුබවාදීය හැකින් අපි හැබෑවට මේකේ කරුණු පෙන්වලා දීලා අපිට පුළුවන් තරම් වලදී උදව් කරලා මේකේ සැබෑ තත්ත්වය ජනතාවට කියා දීලා ඒක තමයි විශේෂයෙන්ම ගරු මේ සභාපතිතුමනි ජනාධිපතිතුමා මේ මොකද අපි කවුරුත් දන්නේ අද මේක විවාදය ආරම්භ වෙයි කියලා. මම සූදානම් වෙලා ආවේ අද මේ අත්‍යකාරම් ගිරුමු ගැන කතා කරන්න. මම මේ තොරතුරු ටික මම ළඟ තිබුණු සාමාන්‍ය දෙවලින් මම කතා කරේ. අත්‍යකාරම් ගිරුමුට තමයි මම අද සූදානම් වෙලා ආවේ. ඉතින් ඒක නිසා විපක්ෂයට විතරක් අභියෝගයක් නෙවෙයි අපිටත් අභියෝගයක්. හැබැයි මේ රටේ ජනතාව මේකට හරි කැමති. මේ හංගහංග හැමදාම කරපු දේවල් විපක්ෂ ඉල්ලීල කෑගහපු දේවල් මෙන්න අද සභාවට අපි කතා කරන්න මේ ගැන. දැන් හෙටත් පුළුවන්. ඒ නිසා මේක මේ රටේ මම දකින්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉතාමත් ඉහළ මේ පූර්වාදර්ශයක් හැටියට අපිට අනාගතයේත් කතා කරන්න පුළුවන් අවස්ථාවක් තමයි ජනාධිපතිතුමා අද මේ අපි සියලු දෙනාට අභියෝගය ලබා දුන්නා. දැන් මම මගේ ළඟ මේකට අවශ්‍ය දත්ත රාශියක් තියෙනවා මගේ කාර්යාලයේ මේසෙ උඩ. මම සූදානම් වෙලා වෙනත් කාරණාවකට. හැබැයි අපි මෙතෙක් කල් අධ්‍යයනය කළ දේත් එක්ක අපිට අද සිද්ධ වුණා මේ කාරණාව ගැන. ඒක ඉතාම වැදගත්. ඒ නිසා මෙන්න මේ මාධ්‍ය ප්‍රකාශයේ ගරු සභාපතිතුමනි අවසානයේදී මෙහෙම කියනවා 2022 අවසන් වන විට දළදේශ නිෂ්පාදනය 122ක් අටක් වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවේ. රටෙහි සියලුම බාහිර නම් හිමියන්ට හිගයි. ජාත්‍යන්තර මුල් අරමුදලේ මණ්ඩලය ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම සඳහා නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ සහතිකය අවශ්‍ය වූයේ ඔවුන් ණය සහන හෝ සහ හෝ පැරිසටහනට අනුකූලව ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මූල්‍ය පහසුකම් සපයන බවට සහතික වීම මෙන් සහයෝගිතාවක් කරා ළඟා වීමට බලධාරීන් සද්භාවයෙන් උත්සාහ කරන බවට සක්සේරුවක්ද අවශ්‍ය වේ. මෙන්න මේක ගන්න තමයි අපිට කාලයක් ගියේ ගරු මේ සභාපතිතුමනි. දැන් මේ අහන්නේ මෙච්චර මාසෙ ගියා. මේක ලේසි වැඩක් නෙවෙයි. මේ ණය හිමිය ඔක්කොමත් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන කණ්ඩායම්. අපි ඔවුන්ගෙන් එකතාවේ ගන්නකොට මේ අපි සමග ප්‍රතිව්‍යුහ ගත කරන්න
ඔබතුමාට විනාඩියක් කාලයක් තියෙනවා. විනාඩියක් කාලයක් තියෙනවා.
අපේ උත්සාහය බිලියන 17ක් අපේ ප්‍රමාණය කාලේ දික් කිරීම නිසා පොලියෙන් අඩු කරගන්න ඩොලර් බිලියන 17ක් ලොකු ගණනක්. මෙන්න මේ පිළිබඳ මූලික එකතාවයක් කොතන හරි ඇති කරගන්නකොට අපි ඒ පිළිබඳව ඒක පහසු වැඩක්ද? අපි ඉතාම පල්ලෙහාට වැඩිච්ච ආර්ථිකයක් දෙන රටක් හැටියට මෙහෙම ගිහිල්ලා තනිය එක් එක් කණ්ඩායම් හමු වෙලා පැරිස් ක්ලබ් එක වෙනම හම් වෙලා ඉන්දියාව එක වෙනම චීන එක වෙනම මේ දැවැන්ත ව්‍යායාමයක් කරලා තමයි ගරු සභාපතිතුමනි මෙන්න මේ කියන යම් කිසි ජයග්‍රහී තැනකට අපි ආවේ. මෙන්න මේක අගය කරන්න මං හිතන්නේ විපක්ෂයටත් ඔෆිස් හැමටත් වගකීමක් තියෙනවා. මෙතන ඉඳන් යන ගමනට සහයෝගය දෙන්න ඒක පෙන්වා දෙන්න. හැබැයි මේ ආපු අඩිතාලම පිළිබඳ ඒ ජයග්‍රහණයේ ජාතියක් හැටියට අපි කතා කරන්න. ගරු සභාපතිතුමනි විපක්ෂ නායකතුමා විශේෂයෙන් කිව්වා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මාස 9ක්ද කොහෙද බලා ඉඳලා මේ ආවේ වෙලාව බලලා. හැබැයි ඒක මම විශ්වාස කරන්නේ එතුමාගේ වෙලාව නෙවෙයි රටේ වෙලාව. එතුමා මේ පාර්ලිමේන්තුවේ නැතුව වෙනත් අයෙක් ඒ සීට් එකේ එතුමා ඒ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් ආවා නම් මේ වගකීම බාරගන්නේ නැහනේ. මේ වගකීම බාර නොගත්තා නම් අර මම කිව්ව 2022 අවසාන කාර්තුවේ තිබිච්ච ඍණ ආර්ථික වර්ධන වේගය 12.4% ඉඳගෙන තමයි 20% ඍණ යන ආර්ථිකය ඉඳගෙන තමයි අද අපිට මේ සභාවත් නැති වෙයි. මේ සභාවත් මේ සංවිධානාත්මක නොවන කණ්ඩායමක් අතරපත් වෙන්න කියන්නේ මේ සභාවත් නැහැ. පාරේ ඉඳන් මිනිස්සුන්ට කතා කරන්න වෙන්නේ 20% ඍණ ආර්ථිකයක ඉඳගෙන. ඒ නිසා මේ වෙලාව බැලුවාද නැද්ද මම දන්නේ නැහැ. හැබැයි ඒ වෙලාව එතුමාගේ වෙලාව නෙවෙයි. මේ රටේ සමස්ත ජනතාවගේ ශ්‍රී ලංකාවට ආදරය කරන මිනිස්සුගේ වෙලාව හොඳට තමයි ඒ වෙලාව ඇවිල්ලා එතුමයි සීට් එකේ වාඩි වුණේ. ඒ වාඩි වුණ නිසා තමයි අද අපි මේ යම් තැනකට ඇවිල්ලා තින්නේ. අන්නේ කාරණාව සිහිපත්ව තවාගෙන පක්ෂ විපක්ෂ පෞද්ගලික අමනාපකම් වලින් එහාට ගිහිල්ලා මේ රට වෙනුවෙන් අපි කටයුතු කරමු, තීරණ ගමු, කරුණු පෙන්වා දෙමු කියන ඉල්ලීම කරමින් ඔබතුමාට මගේ ස්තුතිය පළ කරනවා.
බොහොම ස්තුතියි. ගරු හර්ෂද සිල්වා මැතිතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
කොමිසුති සභාපතිතුමා, විනාඩි 11කින් අද ජනාධිපතිතුමා කරපු මේ IMF එක සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු කාරණා ගැන කතා කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා මම සංක්ෂිප්තව කාරණා කිහිපයක් පමණක් මේ සභාවට ඉදිරිපත් කරන්නම්. මට අත වශයෙන්ම මොකද්ද වගේ දැනෙනවා, මේ ආණ්ඩුවේ ඉන්න කට්ටිය IMF එකේ තියෙන වැඩපිළිවෙල වර්ණනා කරනකොට මේ ප්‍රශ්නේ දැකපු අපි මොවුන්ට පැහැදිලි කරලා දුන්නා IMF එක කියන්නේ රකුසෙක් නෙමෙයි, මේ IMF එකත් එක්ක සාකච්ඡා කරලා රට බංකොලොත් වෙන්න කලින් මේ ප්‍රශ්නේ ගොඩ එන්න කියලා. ඔය අද අපුරි ගහන කට්ටිය එදා මොකද්ද කිව්වේ? ඔවුන් කිව්වේ අපිට වැඩක් නැහැ IMF එක. සමහරු කිව්වා IMF එකට යනවා නම් ඉල්ලා අස් වෙනවා. IMF එක ගැන කතා කරපු විදිහ අපිට හොඳට මතකයි. අවසානයේදී රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තැනකට රට වැටුණා. රට වැටිලා අපි අතවසෙම්ම කුහක නැතුව සතුටු වෙනවා. අපේ විපක්ෂ නායකතුමාත් කිව්වා ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ඒ මතයට ඕන් බැටළුවම පොරවාගෙන හෝ එකඟ වෙච්ච එක සම්බන්ධයෙන්. එහෙම නැත්නම් අපිට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ඕන් ඉදිරිපත් කරපු කිසිම ඕල්ටර්නටිව් ප්‍රතිපත්තියක් නැහැ. ඒක තමයි අපි 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 පිළිගන්න අය. සමහරු කියනවා නෑ IMF එක නැතුව මීට වඩා වෙන වැඩ පිළිවෙලක් තියෙනවා කියන එක. එහෙනම් තියෙනවා නම් කවුරු හරි එක ඉදිරිපත් කරන්න ඕනේ. ඉදිරිපත් කරලා නෑ. අපි විතරයි අත්ත වශයෙන්ම පක්ෂයක් හැටියට අපේ වැඩ පිළිවෙල ඉදිරිපත් කරේ, දෙපාරක් ඉදිරිපත් කරා. අපේ බ්ලූ ප්‍රින්ට් එක කියලා නායකුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් සලස්ම මේ පාර්ලිමේන්තුවේ දෙපාරක් සභාපගත කරා. ඒකේ අපි කියනවා IMF එකත් එක්ක කළ යුතු සාකච්ඡාව කරන්න. හැබැයි අපි එතන අපේ අදහස් ඉදිරිපත් කළා තියෙනවා. දීර්ඝව කතා කරන්න බැරි වුණත් මේ බොහෝ දෙනා කතා කරන මේ බදු සම්බන්ධයෙන් මම රංජිත් සේමලපිටිය ඇමතුමාගෙන් අහන්න උත්සාහ කරා. ඔහු මට අවස්ථාව දුන්නේ නැහැ. ඔහු කිව්වා මේ මිලියන 1.1කට වැඩි ප්‍රමාණයක් බදු ගෙවිය යුතු පුද්ගලයෝ ඉන්නවා. හැබැයි ඒකෙන් 120,965 බදු ගෙවලා තියෙන්නේ කියලා. ඉතින් මට අහන්න උනේ මොනවද මේ ඔයා කතා කරන්නේ? මේ මිනිස් 120,000කකින් නම් මේ සියලු බදු එකතු කරන්න හදන්නේ. තව 109,000ක් බදු ගෙවන්න නැතුව ඉන්නවා නම් මේ මිනිස්සු ටික දැලට එකතු කරගන්න පුළුවන් නම් ඔයාගේ ওই බද්ද එකතු කරගන්න පුළුවන් නේ කියලා. හැබැයි ඒකට උත්සාහ ඒ අවස්ථාවක් දුන්නේ නැහැ. අනිත් එක එතුමා කියනවා මේ 136 උපරිම පුද්ගල ආදායම් බද්ද ගැහුවේ නැත්නම් ඔය බලාපොරොත්තු වෙන බදු ප්‍රමාණය එකතු කරගන්න බෑ කියලා. මං සම්පූර්ණයෙන්ම විරුද්ධයි ඒකට. මං පිළිගන්නෙම නෑ. මොකද අපිට පෙන්වන්න පුළුවන් දත්ත විශ්ලේෂණය කරලා 104,500ක් වෙනකම් සාමාන්‍ය වෘත්තිවේදියෙන්ගේ පඩියට උපරිම බද්ද 124ට හෝ 25ට තියාගන්න. හැබැයි එහෙම කරනකොට අධි ආදායම උපදවන කට්ටියගේ බද්ද 139,47 අතර කෙටි කාලීන හෝ වැඩි කරන්න වෙයි කියලා. ඒක අපි තැන් තැන්වල කිය කියන්නේ නැහැ. ඒක අපේ අදහස අපේ පක්ෂය හැටියට පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙනවා. හරි, අපි මේවා තමයි මුදල් කාර්ක සභාවේ විශ්ලේෂණය කරන්න පටන් ගත්තේ. හැබැයි පටන් ගත්තාම ඒ මුදල් කාර්ක සභාව විසුරුවලා හැරලා ඒක අපි සභාපතිත්වයෙන් අයින් කරලා දැම්මා. අද ජනාධිපතිතුමා කියන උදව් කරන්න කියලා. අපි සද්භාවයෙන් උදව් කරන්න සූදානම්. අපිට මේ රට ගොඩ ගන්න තමයි අපේ අවශ්‍යතාවය. අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන පුද්ගලික වාසීන් වලට නෙමෙයි. මුදල් කාර්ක සභාවේ හිටියා කියලා අපිට වාහනයක් ලැබෙන්නවත්, පඩියක් ලැබෙන්නවත්, ඔෆිස් එකක් ලැබෙන්නවත් ඒවා මොකක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. එතකොට එක පැත්තකින් අපිට කියනවා උදව් කරන්න කියලා. අපි උදව් කරන්න සූදානම්. හැබැයි ඒ උදව් කරන්න සූදානම් කියලා එක පැත්තකින් අපෙන් ඇහෙනකොට අනිත් පැත්තෙන් ඔහු සමග ඉන්න අර වෘක්‍යෝ, ඔහු සමග ඉන්න වෘක්‍යෝ, අර බැටළුවම පොරවත්ත ඉන්න වෘක්‍යෝ මේක කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා නැවතත් මම ජනාධිපතිතුමාට මතක් කරන්න කැමති ක්‍රමවේදයක් හදාගමු. හරි, මොකද ඔබතුමා කියනවා නම් අපි මම මේ ඩොකියුමන්ට් එක ඉදිරිපත් කරා. මටත් මේ ඩොකියුමන්ට් එක හම්බුනේ අද උදේ. පිටු 155ක් තියෙනවා. මේක ස්ටඩි කරන්න බෑ පැයෙන්. ඒ නිසා පස්සේ මම දවසක දීර්ඝව මේකට පැහැදිලි කිරීමක් විග්‍රහයක් කරන්න. නමුත් මේක කියවන්නේ නැතුව අපිට බෑනේ මේකට එකඟ නොවෙන්න. අපි මේක විග්‍රහ කරන්න එපැයි. අපි කවුරුත් කැමති නැහැ මේක පරාජය වෙනවට. මේ පාර්ලිමේන්තුවේ මේක ජයග්‍රහණය කරන්න ඕනේ. ජයග්‍රහණය කරන්න නම් පක්ෂ විපක්ෂ ભેදයකින් අපි එකඟ වෙන්න ඕනේ. මොකද ජනාධිපතිතුමා එක දෙයක් කිව්වා, ඒක හරි. මේ ගමනේ අවසානය නෙමෙයි, මේ දීර්ඝ ගමනක ආරම්භය. මොකද ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකේ ඉඳලා බෝඩ් අප්‍රූවල් එක හම්බ වෙච්ච පළියට සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා විශාල පරිශ්‍රමයක් යොදලා නායතික ප්‍රතිව්‍යුහගත කරගන්න. නායතික ප්‍රතිව්‍යුහගත කරන්න නම් විශාල ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන්න ඕනේ.
ගරු මන්ත්‍රීමා, ඔබතුමාට තව විනාඩි 9ක අතිරේක කාලයක් මරික්කාර මන්ත්‍රීමාගේ එකතු වෙලා තියෙනවා.
ආ බොහොම ස්තුතියි. හරි, එහෙමනම් මේ නායතික ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනේ. ඒ ප්‍රතිව්‍යුහගත කරන්න නම් අපිට අවශ්‍යයි මං දැවන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ. මොනවද මේ ප්‍රතිසංස්කරණ? දැන් සමහර වෙලාවට මිනිස්සු කල්පනා කරනවා ඇති, හැමදාම කියනවා ප්‍රතිසංස්කරණ ප්‍රතිසංස්කරණ. සුද්ධ සිංහලෙන් කියන්න මොනවද මේ කරන්න? එක උදාහරණයක් හැටියට මේ ජනාධිපතිතුමා කිව්වා ආදායම 8%ම ආරින්දලා රජයේ ආදායම 15% දක්වා වැඩි කරන්න ඕනේ. කොහොමද මේක වැඩි කරන්නේ? රජයේ ආදායම කිව්වම මොනවද රජයේ ආදායම? බදු ආදායම තමයි 95%ක් විතර තියෙන්නේ. ඉතුරුවා බදු නොවන ආදායම. මං අහගෙන සමහර කට්ටිය කියනවා නෑ අපි බදු නොවන ආදායම වැඩි කරගමු. එහෙමනම් ඒ මොනවද? එහෙමනම් නොයෙකුත් ආයතන විකුණන්න ඕනේ එක පැත්තකින්. එහෙමත් නැත්නම් රජයේ ආයතන වලින් ලාභ ලැබෙන ඒවායින් ඒ ලාභය වැඩි කරගන්න ඕනේ. එහෙම නැත්නම් රජයේ කුලියට දීපුවායින් රෙන්ට් ගන්න ඕනේ. එහෙම නැත්නම් දඩ ගහන්න ඕනේ. අත වශයෙන්ම ඒ රජයට ලැබෙන බදු ආදායම වැඩි කරගන්න නම් රට වර්ධනය වෙන්න ඕනේ. ආර්ථිකය සංකෝචනය වෙනව නෙමෙයි, ආර්ථිකය ප්‍රවර්ධනය වෙන්න ඕනේ. දැන් එහෙමනම් දැන් බලන්න වෙලා තියෙන දේ පොලි අනුපාතයේ 30%ට ගියා. දැන් 24-28 අඩු වෙලා තියෙනවා. එතකොට හැමෝම කියනවා දැන් බලන්න කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයන්ට අමාරුයි. කඩ වැහෙනවා. මම ඊයේ සටන මේ අපි ඔබත් හිටියා රූපවාහිනී සංවාදයේදී මම හිතන්නේ ඔබද කොහෙද නම් දෙකක් කිව්වා. මම මෙතන මේ නම් දෙක කියන්න සූදානම් නැහැ. ඒ ආයතන පුද්ගලයන්ව මේ ඔයගලගේ ලේබරස්ලා එළියට දාලා ඒගොල්ලෝ සමහරවිට මේ රට ඇරලා වෙන රටවල් වලට යනවා කියලා. ඉතින් ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි, එක හේතුවක් තමයි 30% බද්දක් ගහලා තියෙනවා මේ අපනයන ශේෂ්ත්‍රයේ ලාභයට. හැබැයි අල්ලපු මේ රටේ ඒක 12%යි, අනිත් රටේ 15%යි. ඒතර ඔවුන් කල්පනා කරනවා ඇති සමහර වෙලාවට අපි මෙතන ඉඳන් ආයෝජනය කරන්නේ මොනවාද? අපි එතන ගියොත් අපේ ලාභ වැඩි කරගන්න පුළුවන් කියලා. එතකොට එහෙමනම් මේ පොලි අනුපාත වැඩි වෙනකොට, ආයතන වලට බදු වැඩි වෙනකොට මේ සංකෝචනය වෙන ආර්ථිකය කොහොමද තවදුරටත් නැවතත් අනිත් පැත්තට රැකියා නිර්මාණය කරන ආර්ථිකය පුළුල් වෙන වැඩපිළිවෙලකට යන්නේ? එතකොට මේක උබතෝ කෝටික ප්‍රශ්නයක්. පොලි අනුපාතය අඩු කරොත් මොකද වෙන්නේ? උද්දමනය මේ තියෙන ඉලක්කයට ගේන්න බැරි වෙනවා. දැන් උද්දමනය 52%ට අඩු වෙලා කියලා කිව්වා ජාතික වශයෙන් මනින දර්ශකයට අනුව. අද උදේ මම මගේ දුව බස්සන්න ඉස්කෝලේ යනකොට රේඩියෝ එකේ ඇහුණ නිවුස් වලට කියනවා ඒක 52% ඉඳලා 53%ට වැඩි වෙලා කියලා. මේ අඩු වෙනවා කියපු උද්දමනය මෙන්න අද කියනවා වැඩි වෙලාලු 1.5%. හැබැයි ජාතික උද්දමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ උද්දමනය කිය වේද දන්නේ? ඒකේ මාසයේ අන්තිමට එන්නේ. නමුත් අපේ assumption එක තමයි උද්දමනය තනි අගයකට එයි කියලා අද ජනාධිපතිතුමාත් කිව්වා. හරි, එතකොට අනිත් පැත්තෙන් එහෙමනම් අපි මේ මේ ප්‍රශ්නේ විසඳන්න නම් මොකද්ද එහෙමනම් කළ යුත්තේ? හරි, ඒක IMF එක කියන්නේ ලංකාවේ සංවර්ධනයට ඉදිරිපත් කරලා තියෙන මේ වැඩ පිළිවෙලක් නෙමෙයි. ඒගොල්ලෝ අර ගිලෙන මිනිහට කඹයක් දාලා තියෙනවා එල්ලෙන්න කියලා. එච්චරයි. එතනින් එහාට IMF එක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. IMF එක අර කවුද කිව්වා වගේ සිල්ව බුලට් එකක් කියලා. හරි, ඒ සිල්ව බුලට් එක තමයි අපේ දේශපාලන මතවාදය හරහා ජනතාව එකතු කරගෙන ගමනක් යෑම. එතකොට පොලිටිකල් අයිඩියොලොජි එකක් තියෙනවා. මොකද්ද අපේ පොලිටිකල් අයිඩියොලොජි එක? 1990 ගණන් වල ඉඳලා අපේ රට එන්නේ එන්න වැහිච්ච රටක් වුණා, සංවෘත රටක් වුණා. අපි සංසන්දනය කරොත් එහෙම අපිත් එක්ක තරඟ කරන මේ කලාපේ අනිත් රටවල් එක්ක අපේ රට තමයි සංවෘතම රට. අපි ඒක රටේ විවෘතභාවයේ මනින්නේ ජාත්‍යන්තර වෙළඳාමට සාපේක්ෂව දළදේශීය නිෂ්පාදනය. ඒක එන්නේ එන්න අපේ රටේ පල්ලෙහාට එනවා. ඒ කියන්නේ අපේ රට අපි වහගන්නවා. අපේ රටේ මේ දේශපාලන වේදිකාවේ ගිහිලා දේශීයත්වය ගැන කතා කරලා ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙන්න තියෙන අවස්ථා ටික කඩ කර ගන්නවා. අපේ රට වටේට අපි තාප්පයක් බැඳ ගන්නවා. තිබිච්ච පාලන් ටික කඩලා දානවා. මට හොඳට මතකයි අපි ආණ්ඩුවේ ඉන්නකොට සිංගප්පූරුවත් සමග වෙළඳ කිවිසුමක් ගහන්න උත්සාහ කරා. ඒ වෙළඳ කිවිසුම ගහන්න උත්සාහ කරනකොට බොහෝ දෙනා ඒකට විරුද්ධ වෙලා ඒක මේ නැති කරන්න කියලා අපේ හිටපු ජනාධිපතිතුමා ඔබතුමාට බල කරා. හරි, දැන් ඒ කට්ටියම එහා පැත්තට ගිහිල්ලා කියනවා දැන් මේ වෙළඳ කිවිසුම් ගහන්න ඕනේ, දැන් මේ රට විවෘත කරන්න ඕනේ කියලා. ඒතර මේ පොලිට් අයිඩියොලොජි එකක් නැතුව මේ රට දියුණු කරන්න බෑ. අයිඩියොලොජි එකක් නැතුව මේ රට දියුණු කරන්න බෑ. හැබැයි ඒ දෙවනි ස්ටෙප් එක එතනට යන්න කලින් අපි මේ රට ස්ථාවර කරගන්න නම් ඇත්ත වශයෙන්ම මේ ණය අපිට ගෙවන්න තියෙන අර රංජිත් සිඹල පිටි ඇමතුමා ගුවා එන අවුරුදු 4ට ඩොලර් බිලියන 17ක පමණ ණය කපා හැරීමක් කරගන්න සිද්ධ වෙනවා. කොහොමද මේක කරන්නේ? අපි ජාත්‍යන්තරව මේ අපේ ණය හිමියන්ට කියනවා යම් කිසි විදිහකට හෙයා කට් එකක් ගන්න. එහෙම නැත්නම් ඒ කියන්නේ Tamanට ලැබිය යුතු ප්‍රමාණයෙන් යම් කිසි ප්‍රමාණයක් කපා හරින. එහෙම නැත්නම් Tamanට ලැබිය යුතු පොලියෙන් යම් කිසි ප්‍රමාණයක් කපා හරින. එහෙමත් නැත්නම් ඒ දෙකම කරා. හරි, එහෙම නැත්නම් කල් දාන. නමුත් ඔවුන් දෙක කතා කරාම ඔවුන් මොකද්ද කියන්නේ? ඔවුන් කියන්නේ අපිට තනියම මේ බර අදගෙන යන්න බෑ. මොකද මේ ඉදිරිපත් කරලා තියෙන ડોකියුමන්ට් එකේ තියෙනවා දළදේශීය නිෂ්පාදනයෙන් 128ක් විතර ණය තියෙනවා. ඒ 128 ණයෙන් 63.6ක් තියෙන්නේ විදේශීය ණය, 64.6ක් තියෙන්නේ දේශීය ණය. එතකොට ප්‍රශ්නයක් අහනවා පීටර් බ්‍රුවර්ගෙන් ඊයේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ වොෂින්ටන් වල. ඒ ප්‍රශ්නේ කෙලින්ම යොමු කරාම ඔහුට ප්‍රශ්න වෙන්නේ දේශීය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිද්ධ කරන්නත් ඔබලා එකඟ වෙලා තියෙනවද රජයත් එක්ක? එතකොට ඒකට ඔහු දෙන උත්තරේ තමයි ඒක අපිට අදාළ නැහැ. අපිට අදාළ ග්‍රොස් ෆයිනෑන්සින් නීඩ් එක. එහෙමත් නැත්නම් රට ගත යුතු ණය ප්‍රමාණය වාර්ෂිකව එකඟ වෙච්ච ප්‍රමාණයට අඩු කරගන්න එක. ඒක දළදේශීය නිෂ්පාදනයෙන් ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ 34ක වාගේ ගානක තියෙන්නේ. ඒක 113ක වාගේ ගානකට අඩු කර ගන්න ඕනේ. එතකොට ඒ අඩු කර ගන්න නම් කොතනින්ද මේ ණය කපා හරින්? කාගේ ණයද කපන්නේ මේ? එතකොට මෙතනදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන ඍජුවම සඳහන් වුණේ නැති වුණාට වහින්වරෝ භාෂාවෙන් ඒක තමයි වෙන්නේ. දැන් අද වෙනකොට ලංකාවේ බැංකු 9ක මේ වත්කම් පිළිබඳව හොයා බලන්න කමිටුවක් පත් කරලා තියෙනවා. හරි, ඇසට් ක්වොලිටි එක චෙක් කරන්න. ඇසට් ක්වොලිටි එක චෙක් කළා කියලා තියෙන්නේ යම් මේ පියවර ඉස්සරහට ගන්න ඕනේ කියලා. ඒකට මේවා ගැන අපිට සාකච්ඡා කරන්න ඕනේ ජනාධිපතිතුමා. එහෙම නැතුව අපිට එකපාර්ට් කියන්න බෑ මේක අපි මේකට එකඟද විරුද්ධවද කියලා. මොකද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම් කාගෙන කවුද ණය අරන් තියෙන්නේ? දේශීය ණය මේ කියන විදිහට මේ පොතේ තියෙන විදිහට අද අපිට උදේ ලැබිච්ච පොතේ තියෙන විදිහට මේ බලන්න දේශීය ණය හරි මේකේ තියෙනවා ලෝකල් මේ බිලියන් වලින් ගත්තොත් ලංකාවේ මේ ට්‍රිලියන ට්‍රිලියන 13ක් ට්‍රිලියන 14ක් තියෙනවා ඒ ට්‍රිලියන 14ෙන් ට්‍රිලියන 4ක් තියෙනවා ට්‍රෙෂරි බිල් ට්‍රිලියන 9ක් තියෙනවා ට්‍රෙෂරි බොන්ඩ් හරි එතකොට කවුද මේවත් අරන් තියෙන්නේ මේව අරන් තියෙන්නේ අර්ථ සාධකාරම මුදල මේව අරන් තියෙන්නේ බැංකු එතකොට ඒවයි යම්කිසි ප්‍රමාණයක් කපා හරිනවා නම් මොකද ඒකට තියෙන වැඩපිළිවෙල එතකොට ඒවා අපි දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ අපි වල එකඟ වෙන්න ඕනේ එකඟ වෙලා අපි පැනල යන්න සූදානම් නැහැ අපි වග කියන විපක්ෂය අපි හැමදේටම විරුද්ධ නැහැ නමුත් අපිට යම් තැනකට එමු ජනාධිපතිතුමා යම් තැනකට එමු හරි අපි පිළිගමු මේක කරන්න ඕනේ මේක කරන්න බෑ නමුත් කරන්න පුළුවන් දේවල් වලට අපි එකඟ වෙමු. අපි කිසිම දෙයක් මේ ගලේ කොටලා නැහැ. මොකද දිගින් දිගටම අපි ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට ඉදිරිපත් කරා විකල්ප ආදායම් පදු සම්බන්ධයෙන්. හරි? දැන් ජනාධිපතිතුමා කියනවා පළවෙනි ට්‍රාන්ච් එක ලැබිලා දෙවෙනි ට්‍රාන්ච් එක ලැබෙන්න තියෙන අවස්ථාවේදී බදු සංශෝධනයක් කරගන්න පුළුවන් වෙයි කියලා. එතකොට ජනාධිපතිතුමාම කියනවා මේ සංශෝධන කරන්න පුළුවන් වෙයි කියලා ඔහු විශ්වාස කරනවා කියලා. ඉතින් එහෙමනම් අපි හැමදේටම එකඟ වෙන්න ඕනේ කියන තැන මං හිතන්නේ නැහැ අපිව හිර කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මගේ යෝජනාව තමයි අපි ඒ අවස්ථාව නිර්මාණය කරගමු. මේක මේ දවසෙන් විනාඩි 11කින් මේක අපිට කතා කරලා විසඳගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක අසාධාරණයි. දැන් අත්ත වශයෙන්ම ජනාධිපතිතුමා ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එක ඉදිරිපත් කළා නෑ. අපි දන්නේ නෑ. ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එක අස්සම් කරන්න ඕනේ මුදල් ඇමතිවරයයි මහා බැංකුවේ අධිපතිවරයයි. දැන් අද ડોකියුමන්ට්ස් තුනක් ටේබල් කරා කිව්වනේ. ඉතින් මම මේ ડોකියුමන්ට්ස් තුන එකක් අර ලොකු මේ 155 පිටු 155 පොත අනිත් එක තමයි ඕපන් ලෙටර් ටු ශ්‍රී ලංකාස් ඔෆිෂල් බයිලැටරල් ක්‍රෙඩිටර්ස් අනිත් එක තමයි මේ ස්පෙෂල් ඔතරයිසේෂන් මේ ෆොරින් ලෝන්ස් ඇක්ට් එක යටතේ. හැබැයි ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එක නැහැ. දරු ජනාධිපතිතුමා ඔබතුමා වැදගත්ම දේ ටේබල් කළා නැහනේ. අමතක වුණාද දන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එක ටේබල් කරන්න. ඒ ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එකේ ඔබතුමාගේ අස්සන තියෙනවා මහ බැංකු අධිපතිවරයාගේ අස්සන තියෙනවා. ඒක නැතුව මේ විවාදනොත් වැඩක් නැහැ. ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එක නැතුව මේ විවාදෙන් ඇති වැඩක් නැහැ. මොකද මෙතන තියෙන්නේ මේ ડોකියුමන්ට් එක මොකද්ද පිටු 55 155 ડોකියුමන්ට් එක ඇවිල්ලා මේ request for an extended arrangement under the external fund facility press release staff report and statement by the executive director of sri lanka ඉතින් මේ එකඟතා ලියුම මේකේ නැහැ ඉතින් එකඟතා ලියුම නැත්තම් මොකක් සම්බන්ධයෙන්ද විවාද කරන්නේ
ඔබතුමාට තව විනාඩි 2ක කාලයක්
තියෙනවා හරි එතකොට ඒ නිසා මම හිතන්නේ ඔහු ඒක ඉදිරිපත් කරන්න ඕනේ අනික් කතාව තමයි අපි සමාජයේ පහළම ස්තරය ගැන අපේ අවධානය යොමු කරන්නම ඕනේ. දැන් උදාහරණයක් හැටියට ලයිට් බිල ගැන කතා කරනවා. දැන් ලයිට් බිල ගැන කතා කරනකොට මිලියන් 1.5ක් අපේ රටේ විදුලි පාරිභෝගිකයෝ පාවිච්චි කරන්නේ ඒකක 30ක් විතරයි. ඒකක 30කින් අඩු ලයිට්. එතකොට ඒගොල්ලෝ ගෙව්වේ මං හිතන්නේ රුපියල් 105ක් වගේ ගාණ. ඒක පළවෙනි සංශෝධනයේදී රුපියල් 360ක් වුණා. දෙවෙනි සංශෝධනයේදී රුපියල් 1300ක් වුණා. හරි? එතකොට රුපියල් 105 ඉඳලා රුපියල් 1300ට මේක වැඩි වුණා. දැන් අපිට තර්ක කරන්න වෙන්නේ ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වගකීමද අපේ අඩු ආදායම් ලාභී පුද්ගලයන්ට අවශ්‍ය සහන ආධාරය ලබා දීම. එහෙමනම් ඊළඟ 30 ඉඳලා 60 ගත්තොත් එතනත් ඉන්නවා මිලියන 1.4ක් විතර. හරි ඔවුන්ගේ බිලත් මං හිතන්නේ 100 200 ගානකින් වැඩි වුණා. එතකොට කාගේද වගකීම? වගකීම CB එකේ නම් CB එකට කවදාකවත් පාඩු නොලැබෙන තත්ත්වයට යන්න බෑ. CB එක හැමදාම එහෙමනම් පාඩුයි. හැබැයි වගකීම රජයන ආණ්ඩුවට නම් තියෙන්නේ වගකීම ඒ සහනාධාරය ලබා දෙන්න අපිට පුළුවන් CB එක පාඩු නොවන ආයතනයක් කරන්න අවශ්‍ය පුද්ගලයන්ට සහනාධාරය ලබා දෙන්න. එතකොට මෙතන අපි පක්ෂ ભેදයකින් තොරව මගේ ඉල්ලීමක් තියෙනවා. අපි සම්ප්‍රදාය දේශපාලනයෙන් එළියටෙමු. සම්ප්‍රදාය දේශපාලනය මොකද කියන්නේ? අපි හැමෝටම මේ බිල අඩු කරමු. හරි අපි උද්ඝෝෂණය කරමු. මම විපක්ෂ නායකතුමාටත් කිව්වා විපක්ෂ නායකතුමා අපි මේක වෙන විදිහකට බලමු. අපි කියමු මේ අඩු ආදායම් ලාභී පුද්ගලයන්ට කොපමණ සහනාධාරයක් ලැබිය යුතුද? ඒ ලැබිය යුතු දිය යුතු සහනාධාරය
කතාව අවසන්
කරනවා. හරි අවසන් කරනවා. රජයේ අයවැය හරහා ලබා දිය යුතුයි. රජයේ අයවැය හරහා එක ලබා දිය යුතුයි. එතකොට CB එක පාඩු නැහැ. හැබැයි අඩු ආදායම් ලාභියාට ගෙවන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. එහෙම තමයි ලෝකේ දියුණු රටවල කරන්නේ. ඒක අපිට කරන්න පුළුවන්. කෑෂ් ට්‍රාන්ස්ෆර් සිස්ටම් එක කරා අපිට කරන්න පුළුවන්. මං හරි නැවතුමා ඉන්න නිසා මට හොඳට මතකයි එයි මමයි අදාරක බලන්න ගියා. අපි අපිට මංගල ඇමතුමා දවස් 3ක් හරි 4ක් කාලයක් දුන්නා. හරිස හරි නොය ගිහිලා අදාරක ස්ටඩි කරලා ඇවිල්ලා කොහොමද යුනික් IDM සිස්ටම් එකක් හදන්න කියලා. අපි ගිහිලා නීල නන්දකානිගේ ඔපරේෂන් එකට ගියා.
කතාව
හරි. ඒතකොට ඉන්දියාව වගේ රටවල් වලට පුළුවන් වෙලා තියෙනවා අදාර වගේ සිස්ටම් එකක් ගෙනල්ලා ඒ අවශ්‍ය පුද්ගලයන්ව තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය සහනාධාරය ලබා දෙන්න. ඉතින් ඒ නිසා හැමදාම ලයිට් බිල හැමෝටම අඩු කරනවා කියනවා වෙනුවට අවශ්‍ය පුද්ගලයන්ට අවශ්‍ය සහනාධාරයේ සීබියක හරහා නෙමෙයි රජය හරහා දිය යුතු ක්‍රමවේදයකට එකඟ වෙමු. ඒව අපිට එකඟ වෙන්න පුළුවන්. අපි අවුට් ඔෆ් ද බොක්ස් හිතන්න සූදානම්. ඉතින් ඒක කියමින් අපිට මේ මේ වෙලාවට හොතරම මදි මම අදහස් කීපයක් විතරයි ඉදිරිපත්
කරේ.
මම සමරයක් හරියට කියනවා අපි IMF එකට යෑම පිළිබඳව අපි විරුද්ධ නැහැ. මොකද ඔබතුමන්ලා එතනට යනකොට ඔබතුමන්ලා විරුද්ධ වුණේ අපි තමයි යෝජනා කරේ. ඒ නිසා අපි විරුද්ධ නැහැ. අපි අපි එකඟයි. නමුත් මේ මේ agreement එක පිළිබඳව අපි එක තැනකට ඇවිල්ලා සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් ඒවා විසඳගෙන විසඳ ගන්න බැරි ඒවා ඊළඟ ට්‍රාන්ච් එකේ සංශෝධනය කරන්න එකඟ වෙලා මේකට එකඟ වෙමු කියන එක තමයි මගේ අදහස. බොහොම ස්තුතියි.